මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්නංග ශීරය සමාදන් වෙනමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. සරණගමනං සම්පූර්ණං. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා පමාදේන සම්පාදේ ධම්මං. සමන්තා චක්කවාලේසු අතා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සුග්ගහීත නිමිත්තස්ස චිත්තසුම්පාදකෝ විදෝ. සමථං අනුයුංජෙය කාලේන ච විපස්සනං. විරියසාතංච සම්පන්නෝ යුත්ත යෝගෝ සදාසියා. නච අම්පන්ත්වා දුක්ඛන්තං විසාසං යෙය පණ්ඩිතෝ. එවං විහර මානස්ස සුද්ධේ කාමස්ස භික්ඛුනෝ. කියන්ති ආසවා සම්බේ නිබුතිං චාධිගච්ඡති. සදහවත් පින්නතුනි, මිහිඳු මහ රහතන් වහන්සේගෙන් මේ රටට ලැබුණු සම්බුද්ධ ශාසන දායාදය කාටත් සිහියට නැගෙන පොසොන් පෝය දවසයි අද. ඒ ලැබුණ බුද්ධ ශාසන දායාදයෙන් කොයිතරම් කොටසකට අද අපි උරුමකම් කියනවද කියන එක අද වගේ දවසක හිතන්න වටිනවා. සම්බුද්ධ ශාසනයේ හරය සාරය සංසාර විමුක්තියයි නිවනයි. ඒ කාරණය මේ වගේ අවස්ථාවක සිහියට නගා ගැනීම පවා මිහිඳු මහ රහතන් වහන්සේට කරන උපහාර පූජාවක් වෙනවා. ඒක නිසා අපි අද දවසේ තෝරාගත්තේ ඊට අදාළ සිතුම් පැතුම් අවදි කරවන අන්දමේ ගාථා කීපයක්. මේ මාතෘකාවල ගාථා දේශනා කළේ උපසේන ස්වාමින් වහන්සේයි. උපසේන ස්වාමින් වහන්සේ කියලා කියන්නේ සාරිපුත්ත ස්වාමින් වහන්සේගේ බාල සොහොයුරෙක්. සාරිපුත්ත ස්වාමින් වහන්සේගේ බාල සොහොයුරා ඒ නමින් වෙන්ව දක්වන්න ඕන නිසා උන්වහන්සේ ශාසනය හැඳුන්වන්නේ උපසේන වංගන්ත පුත්ත නමින්. එතකොට සාරිපුත්ත ස්වාමින් වහන්සේ මෑණියන් ගේ නමින් සාරිපුත්ත වුණා. උපසේන ස්වාමින් වහන්සේ පියාණන්ගේ නම මුල් කරගෙන වංගන්ත පුත්ත නමින් හැඳින්වුණා. ඉතින් මේ උපසේන වංගන්ත පුත්ත ස්වාමින් වහන්සේ ශාසනය මුල් කාලේ ඉඳලම එකතු වෙච්ච කෙනෙක්. ඒ ශාසනයේ මුල් අවදියේ බුදුරජාණන් වහන්සේ උපසම්පදා කරන ආකාරය එහෙම විනය නීති වශයෙන් පැනෙව්වට පස්සේ සංඝයා වහන්සේලා ඇතැම් සංඝයා වහන්සේලා තමන් එකවසක් පමණක් වයස තිබෙද්දී ශාසන වයස තිබෙද්දී ගෝලයින් උපසම්පදා කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේගෙන් අහන්න කියන්නේත් නැතුව. ඉතින් උපසේන වංගන්ත පුත්‍ර ස්වාමීන් වහන්සේත් තමන්ට එකවසක් තිබියදී ගෝලයෙක් උපසම්පදා කරලා වස් දෙකක් වුණාට පස්සේ ගෝලයාත් එක්ක බුදුරජාණන් වහන්සේ දකින්න වැඩම කළා. බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේ කෙනෙකුගෙන් යම් ප්‍රශ්නයක් අහන්නේ කාරණේ දැනගෙනයි. ඒ වගේම යම් කිසි ධර්ම කාරණයක් කියා දීමට හෝ විනය නීතියක් පැනවීමටයි. ඉතින් මෙතේ මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ පිළිසඳර කතා කරලා ඉවර වෙලා උපසේන වංගන්ත පුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් අහනවා, මහණ ඔය නමට වස් කීයද? භාග්‍යතුන් වහන්සේ මට වස් දෙකයි. මේ නමට වස් කීයද කියලා ගෝලයාගේ දිහාවට පෙන්නුම් කරලා ඇහුවා. ඒ නමට එක වසයි. මේ නම ඔය නමට තියෙන සම්බන්ධය මොකද්ද කියලා ඇහුවා. ඒ මගේ ගෝලයායි කිව්වා. ඔන්න බුදුරජාණන් වහන්සේ දරේ කියනවා පදාලා හිස් පුරුෂය, මෝග පුරුෂ කියන වචනෙන් තමයි බුදුරජාණන් වහන්සේ නිග්‍රහ කරන්නේ. හිස් පුරුෂය, මේක නොකළ යුතු දෙයක්, සාසනික දෙයක්. තමන් අවවාද අනුශාසනා ලබන්න සුදුසුව සිටියදී තව කෙනෙකුට අවවාද අනුශාසනා කරන්නේ අනේක පමණට වැඩිය කල් ඇතුව ඔබ මේ ශාසනයේ පිරිස් බැඳ ගන්න පටන් ගත්තයි කියලා, මේක මේ නොපහන් වූවන්ගේ පහන් වීම පිණිසවත් පහන් වූවන්ගේ ප්‍රසාදයේ වැඩි වීම පිණිසවත් හේතු වන දෙයක් නෙවෙයි, නොකළ යුතු දෙයක් කියලා විනය නීතියක් පැනෙව්වා. ඒක මුල් කරගෙන සංඝයා වහන්සේ කෙනෙක් උපසම්පදාවෙන් වස් 10ක් වනතුරු ගෝලයින් උපසම්පදා නොකළ යුතු බවට. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ගැලපුණ මෝග පුරිස කියලා කියන හිස් පුරුෂයා කියන නිග්‍රහය නිසා සංවේගවත් වූ උපසේන ස්වාමීන් වහන්සේ එයින් පස්සේ දුතංග ධාරීව උග්‍ර ප්‍රතිපත්ති රකිමින් ආරණ්‍යකව පින්ඩ පාතිකව පංසු කුලිකව ප්‍රතිපත්ති රැකලා ඉක්මනින්ම රහත් බව ලබා ගත්තා. නමුත් ඒකම ඒක අර ඉස්සෙල්ල කියාවු අවස්ථාවට වඩා එහෙම් පිටින්ම ප්‍රතිවිරුද්ධ අවස්ථාවක් අපට විනය පිටකෙම දකින්න ලැබෙනවා. ඒක සඳහන් වෙන්නේ මෙහෙමයි. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට වදාළා, මහණෙනි මම 3 මාසයක් විවේකීව ගත කරන්න කැමැති, විවේකයට ගිහිල්ලා කැලේට. ඒ බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේම විවේක වාසයට වැඩම කළා. මා හම් වෙන්න කිසිම කෙනෙක් ආයුතු නැහැ පිණ්ඩපාතය අරගෙන එන භික්ෂුව හැරෙන්න. ඉතින් මෙහෙම බුදුරජාණන් වහන්සේ විවේකයට වැඩම කළාට පස්සේ සංඝයා වහන්සේලාත් ඒ බුදුරජාණන් වහන්සේටගේ විවේකයට අනුබල දෙන අදහසින් නමුත් අවසර නැතිව 아무ත විනය නීතියක් පැනව යම් කෙනෙක් මෙන්න බුදුරජාණන් වහන්සේ විවේකයට වැඩම කරනවා, යම් කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේ දකින්න ගියොත් එහෙම ඒ භික්ෂුවට පචිතියවතක් වෙනවා කියලා විනය පිටකේ තියෙන අවත් ක්‍රමයෙන් එකක්. මේ පාචිත්‍ය කියන අවතක් වෙනමයි වැරද්දක් වෙනවා කියලා නීතියකුත් පැනෙව්වා. මේ නීතිය ගැන දැනගෙන තිබෙද්දි ඉතින් බුදුරජාණන් වහන්සේ විවේක වාසයට ගියාට පස්සේ අර උපසේන වංගන්ත පුත්‍ර ස්වාමීන් වහන්සේ තමන්ගේ ගෝලියුනුත් එක්ක බුදුරජාණන් වහන්සේ දකින්න ආවා. අර ශික්ෂාපදේ පැනෙව්වට මොකද උපසේන වංගන්ත පුත්‍ර ස්වාමීන් වහන්සේ තේරුම් ගත්තා ඒක සුදුසු නැති බව. බුදුරජාණන් වහන්සේ අර වෙන කෙනෙකුට එහෙම ශික්ෂාපද පනවන්න බැරි බව. කොහොමාරි අපසේන මංගන්ත පුත් සායනාසි වැඩිහාම පිළිසඳර කතාවෙන් පස්සේ ඒ ගෝලයා ගැනත් බොහොම ප්‍රසාදයක් ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ ආනවා වදාලා මේ උපසේන මංගන්ත පුත් සායනාසිට, උපසේන ඔබේ මේ ගෝල පිරිස බොහොම ප්‍රසාද යනකයිනේ, කොහොමද ඔබ ගෝලෙන් නික්මවන්නේ? එතකොට කියන භාග්‍යතුන් වහන්සේ මගෙන් කවුරුවත් උපසම්පදා ඉල්ලගෙන ආවොත් මම කියනවා මම ආරණ්‍යකයි පිණ්ඩපාතිකයි පංසුකූලිකයි කියන ඒ දුතංග මම රකින්නවා. ඔබත් එහෙම වෙන්න කැමති නම් මම උපසම්පදා ගන්නවා. එහෙම කැමති නැත්නම් මම උපසම්පදා කරන්නේ නැහැ. ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා සාදු සාදු උපසේන බොහොම හොඳයි. ඔබ මේ ගෝලෙන් නික්මන ආකාරය කියලා විශේෂ ප්‍රසාදයක් වීම වශයෙන් විශේෂ වරප්‍රසාදයක් දුන්නා. මම ඉඩ දෙනවා ආරණ්‍යක පංසුකූලික පිණ්ඩපාතික භික්ෂුන් වහන්සේලාට ඕනම වෙලාවක ඇවිල්ලා මා හමු වෙන්න. ඉතින් අර සංඝයා වහන්සේලා අරම පචිතිය වැටක් පැනින්වට මොකද අන්න බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේ උපසේන මංගන්ධ පුත්තු ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කළා. එපමණක් නෙවෙයි ඒ විනය පිටකයේ තියෙනවා සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා, විනය පිටකෙත් එහෙම කියවෙනවා. ඒ වගේම සූත්‍ර දේශනාවල දැන් මේ පිණුතුන් අහලා තියෙන බුදුරජාණන් වහන්සේ ඇතැම් අවස්ථාවල සංඝයා වහන්සේලාට අර ඒතදග්‍ර තනතුරු දුන්නා කියලා මේ කාලේ උපාදි දෙන්න වගේ එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඒ ගැඹුරින් කල්පනා කළා ඒ අතීත සංඝ ඒ සංඝයා වහන්සේලාගේ ගුණ ශක්තිය අනුව ඔන්න මේ මහණෙනි අහවල්හවල් කාරණා අනුව මේ අහවල් භික්ෂුව අග්‍රයි කියලා. ඉතින් ඒ වගේ මේ උපසේන මංගන්ත පුත් ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් සඳහන් වෙනවා මහණෙනි මගේ ශ්‍රාවක භික්ෂුන් අතරින් සමන්ත පාසාදික භික්ෂුන් අතරින් අග්‍ර හැටියට මම සැලකනවායි මේ මම සම්මත කරනවායි උපසේන මංගන්ත පුත්ත කියලා. මේ සමන්ත පාසාදික කියලා කියන්නේ يعني පින්නතුනි හාත්පසින් හැම පැත්තෙන්ම ප්‍රසාදය ලැබෙන හැම පැත්තෙන්ම පහදවන සුළු කියන එක. එයින් පෙන්නුම් කරන්නේ උපසේන මංගන්ත පුත් ස්වාමීන් වහන්සේත් බැලුවාම බොහොම ප්‍රසාදනීයයි පහදවන සුළුයි. ගෝලයිනුත් එහෙමයි. එතකොට එතන හාත්පසින්ම පහදවන සුළු එහෙම නැත්නම් හැම පැත්තෙන්ම පහදවන සුළු කිව්වේ අර ගෝලයිනුත් ගැන හිතලා. කොටක විශේෂ බුදුරජාණන් වහන්සේගෙන් විශේෂ ප්‍රශංසාවක් ලැබුණා. ඊළඟට සඳහන් වෙන සිද්ධිය මේ පින්නතුන තහල ඇති ඇතම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ නානාවිධ ගැටලු තිබුණා. මහා බුදුරජාණන් වහන්සේටවත් විසඳ ගන්න බැරි අවස්ථාවල් උග්‍ර ගැටලු ආවා. එක් අවස්ථාවක් තමයි කොසඹෑනුවර භික්ෂුන් වහන්සේලා පිරිසක් පොඩි විනය ප්‍රශ්නයක් උඩ ඇති කරගත්තු වාද විවාද නිසා ભેද වින්න වෙලා බුදුරජාණන් වහන්සේ ජාතකතා කියලාවත් හික්මවන්න බැරුව ඒ සංඝයා වහන්සේලා බොහොම දඩබ්බර විදියට කිව්වා භාග්‍යතුන් වහන්සේ විවේකයට යන්න අපි අපේ දබරේ අපි කලහ විසඳ ගන්න කියලා. ඒ විදියට බුදුරජාණන් වහන්සේටත් එහෙම ප්‍රකාශ කළා. ඉන්නේ බුදුරජාණන් වහන්සේ මේ පින්නතුන අහලා තියෙන පාරිලිය වණයට වැඩිය විවේකීය සන්ධායී අවස්ථාවේ සංඝයා වහන්සේලා හික්මෙන්නේ නැති නිසා ඉතින් මේ සංවේගවත් වුණු එක්තරා භික්ෂුන් වහන්සේ නම උපසේන මංගන්ත පුත් ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ වගේ සාසන අර්බුද ඇති වුණාම අපි ඇති අර්බුද ඇති වෙනවායි මේව වළක්වන්න අපි කොහොමද ක්‍රියා අනාගතේ ක්‍රියාකල යුත්තේ කියලා උපසේන මංගන්ත පුත් ස්වාමීන් වහන්සේගෙන් යහුවයි කියලා සඳහන් වෙනවා. ඒ යහුව අවස්ථාවේ උපසේන ස්වාමීන් වහන්සේ ධාතහ 10කින් අනුශාසනයක් වදාලා ඒ අනුශාසනයේ කෙටියෙන් කියතොත් මුල හරිය කියවෙන්නේ ආරණ්‍ය වාස පිණ්ඩපාති ගංග සබදව පිණ්ඩ වංශගුලික ආදී ඒ දුතංග ධාරීව විනය ගරුකව විවේක යැදිව පිරිස් ඔස්සේ යන්නේ නැතුව ওই විදිහට අල්පේච්ඡව රස තෘෂ්ණාව ඉවත් කළා. ඒ හොඳ ප්‍රතිපත්තිය උඩ Taman ඒ බණ භාවනා කරමින් නියුතු බවයි ඒ ධාතාවලින් මුල් හරිය කියවෙන්නේ. ඒකේ අවසාන වශයෙන් තියෙන ධාතා තුනයි අපි මේ අවස්ථාවේ මේ මාතෘකාව හැටියට ගත්තේ. දැන් ඒව මතක් කරගනිමු. සුග්ගහීත නිමිත්තස්ස චිත්තසුප්පාද කෝවිදෝ සමතං අනියුංජෙය කාලීනච විපස්සනං. සුග්ගහීත නිමිත්තස්ස කියලා කියන්නේ සමාධි නිමිත්ත හරියාකාරගත් කෙනෙක් වන්නේ. සමාධි නිමිත්ත හරියාකාර තේරුම්ගත්තු කෙනෙක් වන්නේ. ඒවා අපි පස්සේ විග්‍රහ කරනවා. චිත්තසුප්පාද කෝවිදෝ කියලා කියන්නේ සිතක් උපදින ආකාරය දැනගැනීමේ දක්ෂයෙක් වන්නේ. ඊළඟට සමතං අනියුංජෙය සමතෙහි යෙදෙන්නේ. සමත කියලා කියන්නේ සිත සමාධිමත් කරගන්න උපකාරවන ධානාදිය වැඩිම. සමතං අනියුංජෙය සමතෙහි යෙදෙන්නේ. කාලේනච විපස්සනා අවස්ථානුකූලව විදර්ශනාවද වඩන්නේ විපස්සනාවද වඩන්නේ. ඊළඟට විරිය සාතච්ච සම්පන්නෝ යුත්ත යෝගෝ සදාසියා නිහි අපත්වා දුක්ඛන්තං විශ්වාසං අයිය පඬිතෝ. නිරන්තරයෙන් වීර්යවන්තව විරිය සාතච්ච සම්පන්නෝ යුත්ත යෝගෝ සදාසියා හැම කල්හිම යෝග භාවනාවෙහි යෙදෙන්නේය. නිරන්තරයෙන්ම යෝග කර්මෙහි යෙදෙන්නේ කියන එකයි. ඊළඟට නිහි අපත්වා දුක්ඛන්තං දුක් කෙලවර නොපැමිණ විශ්වාසං අයිය පඬිතෝ. නුවණැත්තා මේ තමා ගැන විශ්වාසය නොතබන්නේ දුක් කෙලවර කරන තුරු නවතින්න එපා කියන එකයි. ඊළඟට එවං විහෙර මානස්ස සුද්ධිකාමස්ස භික්ඛුනෝ කීයන්ති ආසවා සබ්බේ නිබ්බුදිංචාති ආදි ගච්ඡති. ඒ කියන්නේ මෙසේ වාසය කරන්නා වූ විසුද්ධිය බලාපොරොත්තු වන්නා වූ භික්ෂුවගේ සියලු ආශ්‍රවයෝ ක්ෂය වෙත්. ඒ වගේම නිවනටද පැමිණේ. නිවනද ලබා ගනි. කියන මෙන්න මේ අවාදාත්මක අනුශාසනාත්මක ගාථා තුනයි උපසේන වංගන්ත පුත් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ. මේ අවස්ථාවේ අපි මේක මතු කරලා ගත්තේ විශේෂයෙන්ම දැන් මේ කාලේ බොහෝ විට අප ළඟට එන අය සමත විදර්ශනා ආදී පිළිබඳ ගැටලුත් අරගෙන ඉන්නේ. ඒකටම අදාළ මේ පළමුවෙනි ගාථාවේ කාරණා කීපයක් මෙතන කියවෙනවා. පළමුවෙනි මම කියවෙන්නේ සුග්ගහීත නිමිත්තස්ස. ඒ කියන්නේ ඒකත් සවිස්තරව කිව්වොත් දැන් කෙනෙකුට හිත සමාධිමත් වෙන වෙලාව, සමාධිමත් නොවන වෙලාව, ඒවා පිළිබඳව හිත යොදලා ඊට හේතු වන හේතුප්‍රත්‍ය, ඊට හේතු වන කාරණා හරියාකාර තේරුම් ගැනීමයි. ඒක උපකාර වෙනවා තමන්ගේ භාවනාව දියුණු කරගන්න. ඉතින් මෙන්න මේ කාරණේ ලස්සනට බුදුරජාණන් වහන්සේ එක්තරා උපමාවකින් එක් අවස්ථාවක වදාළ සංඝයා වහන්සේලාට දක්ෂ කෝකියා, එහෙම නැත්නම් අරක්කේමිය පිළිබඳ උපමාවකින්. ඒ කියන්නේ ඔන්න බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරනවා, මහණෙනි ඉස්සෙල් ප්‍රකාශ කරන්නේ අදක්ෂ අරක්කේමියගේ ස්වභාවය. ඔන්න යම්කිසි අරක්කේමියෙක් තමන්ගේ ස්වාමියා රජ කෙනෙක් හෝ රාජ මහා මාත්‍යෙක් උට ආහාර පිළියෙල කරනවා. ආහාර පිළියෙල කළා මේසෙට ඇරලා බලාගෙන ඉන්නේ නැහැ, හොරෙන්වත් බලාගෙන ඉන්නේ නැහැ. මේ ස්වාමියා දැන් ආහාර පිළියෙනකොට විවිධ කාර ව්‍යංජන එහෙම තියෙනවනේ. දැන් මේ පිනතුන් දන්නවා ඇඹුල් රස ඇති, ලුණු රස ඇති, මිහිරි රස ඇති, කටුක රස ඇති, ඔය ආදී විවිධ ව්‍යංජන. ඉතින් මේ ඒවා බලාගෙන ඉඳලා තේරුම් ගන්නේ නැහැ. අද මගේ ස්වාමියා එක්ක ඇඹුල් හරි රස හරි ඒ ආහාරයට වඩා රුචි, ඒ ආහාරයට අත දික් කරනවායි, ඒ ආහාරයෙන් වැඩියෙන් ගන්නවායි, ඒ ආහාරය ගැන මේ ව්‍යංජනය ගැන වර්ණනා කරනවායි කියලා ඒක දැනගන්න ළඟින් ඉන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒකෙන් වෙන පාඩුව මොකද? අර අරක්කේමියාට කෙටියෙන් දක්වලා තියෙන්නේ අර ස්වාමියාගේ හිස ප්‍රසාද වීම හේතු කොටගෙන කෙනෙක් ලබා ගන්න වස්ත්‍ර ආදිය, නියම වැටුප, එහෙම නැත්නම් ප්‍රසාද දීමනා ආදිය ලැබෙන්නේ නැහැ අර අදක්ෂ අරක්කේමියාගේ ඒ නොසැලකිල්ල නිසා. ඒ වගේ ඔන්න උපමාවට සම්බන්ධ කරනවා. එසේම සම්කිසි භික්ෂුවක් සතර සතිපට්ඨානිය වඩන කයෙහි කය ආනුව බලමින් වාසය කරන, වේදනාවන් හි වේදනා ආනුව බලමින්, සිතෙහි සිත ආනුව බලමින්, ධර්මයන් හි ධර්මයන් ආනුව බලමින් සතර සතිපට්ඨානිය වඩන මේ භික්ෂුවගේ සිත සමාධිමත් වෙන්නේ නැහැ. ඒ වගේම නොයෙකුත් උපක්ලේශ ධර්ම හිතට එනවා. එතකොට මේ භික්ෂුව ඊගෙන හිතලා කල්පනා කරන්නේ මොකද මෙහෙම වෙන්නේ කියලා තේරුම් ගන්න. ඒක නිසා මේ භික්ෂුවට තමන්ගේ හිත සමාධිමත් කරගන්න ඒ දිත්ත ධම්ම විහාර කියලා, සුඛ විහාර කියලා කියන එදිනදා ඒ සිත තැන්පත් කර ගැනීමෙන් ලැබෙන සපිය ලැබෙන්නේ නැහැ, සති සම්පජඤ්ඤය දියුණු වෙන්නේ නැහැ. ඔන්න ඒ අදක්ෂ අරක්කේමිය. අදක්ෂ භික්ෂුව. ඒකට සමාන කළ අදක්ෂ භික්ෂුවගේ ස්වභාවය. ඔන්න ඊළඟට දක්ෂ අරක්කේමිය කියන කියන්නේ මෙහිමයි බුදුරජාණන් වහන්සේ අර විදියට තමන්ගේ ස්වාමියාට ආහාරය ඇරලා දක්ෂ අරක්කේමියෙක් නම් බලාගෙන ඉන්නවා. අද ස්වාමියා මේකෙන් වැඩිපුර ගන්නවා, මේකට වැඩිය රුචි, මේක ගැන වර්ණනා කරනවා කියලා දැනගෙන ඒක අනුව ඊළඟ දවසේ ආහාර සූදානම් කරනවා. ඒ නිසා අර ස්වාමියා ඒකෙන් සතුටු වෙලා විශේෂ ප්‍රසාද ආදිය දෙනවා. අන්න ඒ වගේ යම් කිසි නුවණැති භික්ෂුවක් දක්ෂ භික්ෂුව කරන්නේ මොකද්ද? සතර සතිපට්ඨානේ වඩන අතරේ යම් අවස්ථාවක හිත සමාධිමත් වෙනවා නම්, ක්ලේශ නැති වෙනවා නම් ඒක හොඳට තේරුම් ගන්නවා. මේ ආකාරය මේ විදිහට මම පවතින නිසා, මේ විදිහ හිතවිල්ලක් නිසා, හිතවිලි නිසා මම මෙහෙම දියුණුවක් ලබනවා කියලා ඒකට නිමිත්ත. අන්න ඒකයි සුග්ගහිත නිමිත්ත. නිමිත්ත කියලා කියන්නේ ඒක සලකුණ. එතකොට සිත යන ආකාරය දැන ගැනීම කියන එකයි උදන කියන්නේ. සිත යන ආකාරයක ඊට හේතු වෙන කාරණා දැනගත්තාම ඊළඟ සැරේ ඒක ඒව ඉවත් කළා, එහෙම නැත්නම් ඒවට රුකුල් දීලා හොඳ පැත්තක යනවා නම් හිත දියුණු කරගන්න පුළුවන්. ඔන්න ඔය කාරණේ බුදුරජාණන් වහන්සේ එතකොට අර කේමියාගේ උපමාවෙන් දැක්ුවා. ඒ වගේම චිත්තස උප්පාදකෝ විදෝ කියලා කියන්නේ සිතක් උපදින ආකාරය පිළිබඳව දැනගැනීමේ දක්ෂයෙක් වන්නේ. ඒ සිතක් උපදින්නේ තවත් හේතුන්, තවත් හිතවිලි රාශියක් ඒකට කිට්ටු වෙනකොටයි. සිතවිලි හා සම්බන්ධ වෙන ආකාරය ඒව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම ඔය දැන් සතිපට්ඨාන වඩන පින්නතුන් දන්නවා ඇති, චිත්තානුපස්සන හරියට එනකොට, ධම්මානුපස්සන හරියට එනකොට මොන සිත ගැන බලන ස්වභාවය වෙනවා. විශේෂයෙන්ම ධම්මානුපස්සන කොටාසේ තිබෙනවා නීවරණ ආදිය ගැන එහෙම කියනකොට ඔන්න මෙහෙම සඳහන් වෙනවා. මේකට නිදසුනක් හැටියට ගත්තොත් යම් කෙනෙකුගේ සිත ඔන්න කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා කියන මේ නීවරණ ධර්ම සමාධියට බාධක, ඒ වගේම විදර්ශන ආදියටත් බාධක වෙන දේවල් හැටියට දක්වනවා. කාමසිතුවිලි, දේශසිතුවිලි, නිදිමත ආලස ගති, සක කුකුස්, ඊළඟට රෙගිඩි ආදී දේවල් ඒවා බුදුරජාණන් වහන්සේ තනේ සතිපට්ඨාන සූත්‍රය ප්‍රකාශ කරනවා. ඒවා ඇති අවස්ථාව තේරුම් ගන්නවා, නැති අවස්ථාව තේරුම් ගන්නවා. ඒ යම්කිසි නීවරණයක් ඊළඟට ඒ නැතුව තිබිලා ඒ නිවරණ ඇති වෙන හැටි තේරුම් ගන්නවා. ඊළාට ඒක ඇති වුණාට පස්සේ ඒක නැති කරන ආකාරයත් තේරුම් ගන්නවා. ඊළාට නැති කරාට පස්සේ තවත් මතු නොවන ආකාරයක් තේරුම් ගන්නවා. ඔය විදිහට පස් ආකාරයකින් නීවරණ ධර්ම ආදී පිළිබඳව තේරුම් ගන්න ඒ සතිපට්ඨාන සූත්‍රයේ කියවෙන දේවල් ලෝ ඒ වගේම බොජ්ජංග ආදී දේවල් පිළිබඳව නම් ඒවා ඒත් අර විදිහටම තිබෙන අවස්ථාව නැති වෙන අවස්ථාව සති ධම්ම විචය ආදී ඒ හොඳ ගුණ ධර්ම ඒවා මතු වෙන හැටි ඒවා දිගට පවත්වාගෙන යන හැටි හිත හැතිලෙන අවස්ථාවල් හිත විසිරෙන අවස්ථාවල් ඒවා ඇති වෙන ආකාරය තේරුම් ගැනීම. අන්න චිත්තස් උප්පාද කෝවිදෝ. ඔන්න ඊළඟට අපි එන්නේ අර සමත විදර්ශනා කාරණයට. ඒක ගැන අපි විශේෂයෙන් මේ අපිට බොහොම ආරාධනාවක් ලැබුණා. බොහොම දෙනෙක් මේ කාලේ අපි කියමු භාවනා ක්ෂේත්‍රය කියලා. භාවනා ක්ෂේත්‍රයේ නොයෙකුත් විදිය වාද විවාද තියෙන ඔය සමත විදර්ශනා කාරණා ගැන. ඇතැම් කෙනෙක් ඒක නිසා අධිගිඩියාවල විචිකිච්ඡාවල පසු වෙලා අපිනුත් යම් යම් දේවල් අහනවා. ඉතින් ඕකේ අපි ඒ සාමාන්‍යයෙන් මේ කාලේ පවතින ඒ හිති වාද විවාද ගැන හිතලා බලනකොට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. ඇතැම් කෙනෙක් ප්‍රකාශ කරනවා සමතය විදර්ශනාව කියන්නේ එකමයි. සමතය වඩලා ඉවෙනකොට විදර්ශනාව කෙරිලා ඉවරයි. කෙටියෙන් තේරුම් ගන්න පුළුවන් සමතය කියලා කියන්නේ සමාධිපත් හිත එක්ම කිසියම් කුසල් ධර්මයක සිත එක්තැන් කර ගැනීමෙන් සමාධිමත් කර ගැනීම. විපස්සනාව කියලා කියන්නේ මේ පින තුන් දන්නවා ඇති අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය විනිවිද දැකීම. එතකොට මේ කාරණා දෙකම ඉබේ සමතය කරනකොට විදර්ශනාව වැඩෙනවා කියලාත් ඇතම් කෙනෙක් කියනවා. තවත් කෙනෙක් කියනවා මේ සමතය කියන එක මේ බෞද්ධයන්ට අයිති දෙයක් නෙවෙයි. ඒක අර අතීතේ ඍෂිවරුන්ට මේ ඊගායට අයිති දෙයක්, තාපසීන්ට අයිති දෙයක්. අපිට විදර්ශනාව විතරක් තිබුණාම ඇති විදර්ශනාවෙන් පුළුවන් අපිට ඔක්කොම කරගන්න කියලා. ඔන්න ඒ එක එහොම විදිහට අන්ත දෙක. තවත් ඇතම් කෙනෙක් කියනවා සමතේ ඔක්කොම කෙලවරටම යනකම් ඔය නීව සංඥාන ආසංඥාතන ආදියට යනකම් විදර්ශනාව ගැන හිතන්නවත් ඕනේ නැහැ. එහෙමත් කියනවා. ඉතින් ඔය විදිහට නානාවිද මතිමතාන්තර කෙනාගේ ඇතම් අය තුල තිබෙන බව පේනවා. ඕක නිසා වික්ෂිප්ත වුණ ඒ යෝගාවචරණුත් බොහෝ විට අප සමග ඇවිල්ලා සාකච්ඡා කරනවා. ඉතින් මේකෙදි කෙටියෙන්ම කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම සංග්‍රහ කළ දක්වන සූත්‍රවල ඔය අංගුත්තර නිකාය ආදී කෙලින්ම දක්වනවා ද්වේ ධම්මා සමතෝච විපස්සනාති. ඔය දෙකේ ඒවා දක්වන කොටසේ දක්වනවා ධර්ම දෙකක් තියෙනවා සමතයයි විදර්ශනාවයි. එහෙම දෙවැනි කොටසට දක්වන්නේ ඒක දෙකක් නිසායි. එතකොට අපි නිසකවම අපි තේරුම් ගන්න ඕනේ සමතයයි විදර්ශනාව කියලා කියන්නේ දෙකක්. ඊළඟට ඒ දෙක අතර සම්බන්ධතාව ගැන ප්‍රකාශ කරනකොට ඒ වගේම දැන් මෙතන අපි මේ හැම වචනයක්ම අපි විග්‍රහ කරනවා නම් කාලීන කියන වචනෙකුත් කියවුණා. සමතං අනුයුංජය කාලීනික විපස්සනා. සමතෙහි යෙදෙන්නේ කලින් කලට එහෙම නැත්නම් අවස්ථානුකූල විදර්ශනා. අත්ත වශයෙන්ම කාලීන කියන එකේ වචන දෙකටම ගැළපෙන විදිහටයි අපි තේරුම් ගන්න ඕනේ. ඇතැම් ගාථාවල ඒක එකවරක් සඳහන් වුණා. සමතයත් කාලානුරූපව කරන්න ඕන අවස්ථානුකූලව. විපස්සනාවත් අවස්ථානුකූලව කරන්න ඕන. ඒක පැහැදිලි වෙන සූත්‍රයේ බුද්ධ ධර්මයේ තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි කාල හතරක් තියෙනවා. කාල හතරක් තියෙනවා. මොනවද කාල හතර? මේ මුල් දෙක නම් මේ පින්නතුන් බොහොම අහලත් ඇති. කාලේන ධම්මසවණං, කාලේන ධම්මසාකච්ඡා, කාලේන සමතෝ, කාලේන විපස්සනා. අනේ කියන්නේ අවස්ථානුකූලව ධර්ම ශ්‍රවණයට කාලයක් වෙලාවක් තියෙනවා, ධර්ම සාකච්ඡාවට වෙලාවක් කාලයක් තිබෙනවා, සමතේටත් නියමිත කාලයක් වෙලාවක් තිබෙනවා, විපස්සනාවටත් තියෙනවා. ඊනුත් එතකොට අපිට තහවුරු වෙනවා මේ සමත විපස්සනා කියලා කියන්නේ ශික්ෂණ දෙකක් බව. මේක ශික්ෂණ දෙකක් බවත්, ඊ දෙක අතර තියෙන සම්බන්ධතාවත් තවත් පැහැදිලි වෙන සූත්‍ර අපි ආයතට ගියොත් ඒත් අංගුත්තර නිකායේ කෙනෙකුට බලා ගන්න පුළුවන් නිසා අපි මේ කියන්නේ. හතරේ ගොඩවල් දක්වන තැනක බුදුරජාණන් වහන්සේ ධර්මය විග්‍රහ කරනකොට හරියට ඉඩක් නොතිය ඒක සම්පූර්ණ වශයෙන්ම ඉදිරිපත් කරන්නේ. මෙතන කාරණා දෙකක් නමුත් ඒක හතරක හතරක් හැටියට ඉදිරිපත් කරන්නේ වගන්ති හතරකින් තර්කානුකූල විදියට. මේමයි දක්වන්නේ. දැන් යම්කිසි භික්ෂුවක් ඉන්නවා සමතයෙන් දියුනේ විපස්සනාව නැහැ. ඒක දක්වන්න විශේෂ වචන අපි කෙටියෙන් කිව්වොත් අජ්ජත්තං චේතෝ සමත. අජ්ජත්තං චේතෝ සමතං කියලා සමත කියලා කියන්නේ ඇතුළත සිත හංසිඳුවා ගැනීම සමාධිය කියන එක. අධිපඤ්ඤා ධම්ම විපස්සනා කියලා කියන්නේ විපස්සනා කියන වචනේ අදහසයි දැන් කියන්නේ ප්‍රඥාවෙන් මේ ධර්මයන් පිළිබඳ යඟුරට දැකීම. ඒ ඔය කියන දෙකෙන් යම්කිසි භික්ෂුවක් ඉන්නවා සමතයෙන් දියුණු සමතයේ තියෙන ඔය භික්ෂුවට විපස්සනා අධිපඤ්ඤා සවක විපස්සනාව නැහැ. දෙවෙනි භික්ෂුවට අධිපඤ්ඤා ධම්ම විපස්සනාව තියෙනවා සමතේ නැහැ. තුන්වෙනි භික්ෂුවට ඔය දෙකම නැහැ. හතරවෙනි භික්ෂුවට සමතය චේතෝ සමතයක් තියෙනවා විපස්සනාවක් තියෙනවා. ওই විදිහට බුදුරජාණන් වහන්සේ කාරණා විග්‍රහ කළා දක්වන. ඉතින් ඒනොත් අපට මේ මුල් දෙකයි එතන ප්‍රධාන වශයෙන් අපේ මාතෘකාවට අදාළ වෙන්නේ. අනිත් ඒවා හිතා ගන්න පුළුවන් අනිත් දෙන්නගෙන. ඉතින් මෙතෙන්දී ඒ බුදුරජාණන් වහන්සේ ඊළඟ ප්‍රකාශ කරනවා. අර පළවෙනි පුද්ගලයා පිළිබඳව. ඒ කියන්නේ සමතය තියෙනවා අධිපඤ්ඤා ධම්ම විපස්සනාව නැහැ. ඒ පුද්ගලයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ කලියුත්තේ මේකයි. ඒ භික්ෂුව විසින් ඒ තමන් ලබාගෙන තිබෙන චේතෝ සමතී පිහිටලා ඒකේ පිහිටලා අදිපඤ්ඤා ධම්ම විපස්සනාවත් වඩන්න ඕන. එහෙම වැඩුවාම යම් දවසක ඒක අර කෙලෙස් ඉවත් කරලා රහත් වෙන්න පුළුවන්. ඊළඟ දෙවෙනි භික්ෂුව ගැන සඳහන් වෙන්නේ ඒ භික්ෂුවට අදිපඤ්ඤා ධම්ම විපස්සනාව තියෙන චේතෝ සමතිය නැහැ. ඒක නිසා ඒ අඩුව එක ඒ භික්ෂුව විසින් චේතෝ සමතය දිනු කර ගන්න ඕන. එහෙම දිනු කරගත්තාම අන්න අර බලාපොරොත්තු අර්ථයට පැමිණෙනවා. ඒනුත් අර මේ දෙකම අවශ්‍ය බලය පෙන්නුම් කරන්නේ. ඔච්චර දුර නොගියත් ධම්මපදයේ භික්ෂුවගේ කියාවු කෙනෙකුට මේ වටිනා ගාථාවක් හමු වෙනවා. මේ කාරණේ ඊටාම සැකෙමින් කියාපු තැන නත්ති ඥානං අපඤ්ඤස්ස පඤ්ඤා නත්ති අජ්ජායතෝ යම්හි ඥානං ච පඤ්ඤා ච සවේ නිබ්බාන සම්පතිය. ඒකේ තේරුම නත්ති ඥානං අපඤ්ඤස්ස ප්‍රඥාව නැති කෙනාට ධානයක් නැත. නත්ති ඥානං අපඤ්ඤස්ස පඤ්ඤා නත්ති අජ්ජායතෝ ධාන නොවැඩෙන කෙනාට ප්‍රඥාවකුත් නැත. යම්හි ඥානං ච පඤ්ඤා ච යම් කෙනෙකු තුල ධානයත් ප්‍රඥාව දෙකම තිබෙනවා නම් සවේ නිබ්බාන සම්පතිය. ඒ තැනත් නිවන ළඟම. ඉතින් එයිනුත් අපට පැහැදිලිවම පේනවා මේ දෙක නිශ්චයන දෙකම අවශ්‍ය බව විශ්ව ජීවිතයට. ඊළඟට තවදුරටත් අර දැන් කියාපු සූත්‍රයට අදාළවම ඊළඟට තවදුරටත් දක්වන බුදුරජාණන් වහන්සේ ඒ තමන්ට මේක හරි ගස්ස ගන්න බැරි නම් අර අඩුපාඩුව තමන්ට වඩා ඒ අංශයෙන් දිනු කෙනා යන තැනත්තා ළඟට විශ්ව ළඟට ගිහිල්ලා ඒ අඩුපාඩුව හරි ගස්ස ගන්න හැටියටත් උපදෙස් ලබා ගන්න හැටියට බුදුරජාණන් වහන්සේ දක්වන ඊළඟ සූත්‍රයක. ඔන්න අර කිව්ව පළමුවෙනි විශ්ව ගැන හිතමු. ඒ විශ්වට චේතෝ අධ්‍යත්තං චේතෝ සමතං සමාධිපත්ත හරි සමතේ හරි විදර්ශනාවෙන් අඩු. අන්න ඒ භික්ෂුව පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ භික්ෂුව අදිපඤ්ඤා ධම්ම විපස්සනාවෙන් දිනු භික්ෂුවක් සොයාගෙන ගිහිල්ලා මෙන්න මේ විදිහට ප්‍රශ්න කරන්න ඕන. එවත්නි කොහොමද සංස්කාර තේරුම් ගන්න? කොහොමද සංස්කාර සම්මර්ෂණය කරන්නේ? මෙනෙහි කරන්නේ? කොහොමද සංස්කාර විදර්ශනාවට නගන්නේ කියලා ඒ උපදෙස් ලබා ගන්න ඕනේ. එතකොට ඒ අධිපඤ්ඤා ධම්ම විපස්සනාවෙන් දිනු භික්ෂුව කියලා දෙනවා තමන්ගේ අත්දැකීම් අනුව මෙන්න මේ විදියටයි මේ සංස්කාර කියන එක අඳුන ගන්න ඕනේ, මේ විදියටයි ඒවා මෙනෙහි කරන්න ඕනේ, මේ විදියට විදර්ශනා කරන්න. අන්න ඉතින් ඒක උපදෙස් ලබාගෙන ඒ භික්ෂුව යම් දවසක තමන්ගේ විදර්ශනාව මුදුන්පත් කරගෙන රහත් වෙනවා. ඊළඟ භික්ෂුව ගැන කියවෙන්නේ ඒ භික්ෂුවට අධිපඤ්ඤා ධම්ම විපස්සනාව තියෙන චේතෝ සමතය නැහැ, විපස්සනාව තියෙන සමතේ නැහැ. ඒ භික්ෂුවට බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ භික්ෂුව ජායිතුයි අන්නර සමතෙන් දිනු භික්ෂුව කරා ගිහිල්ලා ඒ භික්ෂුවගෙන් හිත සමාධිමත් කරගන්න ආකාරය මෙන්න මේ විදිහට අහන්න ඕන. කොහොමද ඇවැත්නි මේ හිත නතර කරගන්නේ? මේ හිත එකට යොදලා තියෙන වචන හරි අර්ථවත්. අපි ඒක පාලි වචනයක් කියමු. සංඨපේතබ්බං. දැන් ඔන්න දුවන කෙනෙක් නතර කරගන්නවා වගේ සංඨපේතබ්බං. ඊළඟට දෙවෙනි වචනේ විශේෂයෙන්ම සන්නිසාදේතබ්බං. හිඳුව ගන්න කොහොමද? එතකොට දුවන හිත නතර කරගන්නේ කොහොමද? නතර කරගෙන එයා හිඳුව ගන්න කොහොමද? සන්නිසාදේතබ්බං. ඊළඟට ඒකෝධිකාතබ්බං. ඒ නතර කරලා එයා එකඟ කරගන්නේ, එකතු කරගන්නේ, එකතැනක එක්කෙන් කරන්නේ කොහොමද ඒ හිත? ඊළඟට කතං සමාධිතබ්බං. කොහොමද මේක සමාධිමත් කරන්නේ? අන්න තමගේ ගැටලු ටික අර සමතෙන් දිනු භික්ෂුවගෙන් අහලා ඒක සකස් කරගන්නේ අන්‍යෝන්‍ය වශයෙන්. ඉතින් ඔන්න ඔයින් අපිට පේනවා සමතියත් විදර්ශනා දෙකම මේ භාවනා කරන භික්ෂුවකට අවශ්‍ය බව නිවන් බලාපොරොත්තු වෙනවනම්. ඉතින් ඒ වගේම ඒකට අදාළ හුඟක් වටිනා සූත්‍ර ඉදිරියට තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ ශාසනයේ කියවෙන සමතය එහෙම නැත්නම් සමාධිය අර අන්‍යාගමිකයන්ගේ සමාධියට වඩා වෙනසක් තිබෙනවා. මොකද දැන් බුද්ධ කාලේ මේ පින්තුන් අහලා තිබෙනවා. බෝධිසත්වයන් තාපසයන් වහන්සේ ආලාර කාලම් උද්දකරාමපුත්ත කියන ඒ දෙදෙනා ළඟට ගිහිල්ලා ආචාර්යවරුන් දෙදෙනා ළඟට ගිහිල්ලා ඉහෙළම සමාධි හැටියට සලකන අරූප ධ්‍යාන හැටියට සලකන ආකින්චඤ්ඤායතන, නේව සංඥාන සංඥායතන කියන අවස්ථා ඒවත් ඒ தত্ত্ব ලබාගත්තු ආකාරය. එතන කියවෙන්නේ ඒ ආචාර්යයන් වහන්සේ තොල් හොලවනකොට වචනේ කියනකොට බුදුරජාණන් වහන්සේ ලබාගෙන ඉවරයි. මොකද සංසාරේ අතීතයේ බෝධිසත්ව කාලේ ඒ ඔක්කොම දිනු කරලා ඉවරයි. එතකොට ඒ වචනේ කියනකොට මේ බුදුරජාණන් වහන්සේ ලබාගෙන. ඒක නිසා ඒ ආචාර්යවරු දෙන්නම බුදුරජාණන් වහන්සේට දැක්ව ගෞරවය එතන කියවෙනවා. අන්න ආලාර කාලාම කියපු එක තේමු. ආලාර කාලාම යමක් දක්වනවා නම් ඔබත් ඒක දන්නවා. ඔබ දන්න දේ ආලාර කාලාම දන්නවා. ඒක නිසා අපි මේ ගෝලියෝ බෙදාගෙන අපි මේ පරිහරණය කරමු කියලා තමන් ආචාර්ය වුණාට ඒ බුදුරජාණන් වහන්සේට ආචාර්ය තත්ත්වයක් දුන්නා. අනිත් බුද්ධකරණ පුත්තත් එහෙමයි. ඉන්න අපිට පේනවා. එතකොට ඒ ධානපැත්ත බුදුරජාණන් වහන්සේ සාංසාරික වශයෙන් දිනු කරලා තිබෙනවා. නමුත් ඒ ඉන්සයෙන්කටපත් වෙලා උනේ නැති නිසා මේක නෙවෙයි නිවන මාර්ගය කියලා, නිවන මාර්ගය කියලා කියන තමයි අර විදිහට භාවනා කරලා අන්තිමට මැදුම් පිළිවෙත ලබා ගත්තා. ඔන්න එතකොට මේ මැදුම් පිළිවෙත නෝ අදාළම තමයි ඔය සමථයත් විදර්ශනාවත් අන්න බුදුරජාණන් වහන්සේ මේ දෙක එකිනෙකට උපකාර වෙන හැටි දක්වන්නේ. ඊට අදාළ සූත්‍ර කීපයක් අපි ඊළඟට කෙටියෙන් අවස්ථානුකූලව දක්වන්න බල වේලාව අනුව. ඔන්න මේ සමථය මම මේ පිනුතුන් තහල ඇති තැන්මය මේ භාවනා යෝගී මේ සමාධිය අහගදාන දෙයක් නෙමෙයි. නමුත් සමාධිය මොකටද අපි වඩන්නේ? විදර්ශනාව සඳහා පාදක කරගන්න. විදර්ශනා සඳහා පාදක කරගන්නවා කියලා කියන්නේ සමාධිය ලබාගෙන ඒ සමාධිය ලබා ගැනීමෙන් කරන්නේ තමන්ගේ මේ විසිරිච්ච පංච උපාදානස්කන්ධය එකතු කරලා දෙනවා සමාධිය තුනේ. ඊට පස්සේ ඒක විදර්ශනාවට නගනවා. ඒක ඒ ප්‍රායෝගික අර්ථයක් සඳහායි. ඒකයි සමථය කියන එක දැන් අති අනිත්‍යාචාර්යවරු සමථය ආත්මයේ தත්ත්ව හැටියට අරගෙන අමුතු අත්දැකීම් නිසා. සාමාන්‍ය ලෝකයට නැති අත්දැකීම් නිසා ඒ තුල මානියත් ඇති කරගෙන වෙන එකක් තමයි. දැන් ඒක නිසා මේ පිනතුන අහලා තියෙන ඔය උරුවෙල කාසපාදීන් ඒ ධානවලින් දිනුණු අය හික්මව ගන්න බුදුරජාණන් වහන්සේට ප්‍රාතිහාර්ය පාන්න පෙන්වුවා. ඒ තරම් ආඩම්බර මාන්නකාරය. නමුත් ඔක්කොම එහෙම නෙවෙයි. එහෙම නැති බව තේනව අර ආරාර කාල මුදුකරම පුත් ආදී මේ ශ්‍රේෂ්ඨයන් අර බුදුරජාණන් වහන්සේට කර ගෞරවයෙන්. නමුත් අර දෝෂේ තියෙන ඇති වුණේ මොකද? ඒක සක්කාය දිට්ඨිය කියන මේ වැරදි දෘෂ්ටිය තුලින් ඒක ආත්මීය தත්ත්වය හැටියට ගත්තා. අදත් හින්දු යෝගීන් ඒ ධාන ලබාගෙන තිබෙන නමුත් ඒවා අර ධර්මයේ විදර්ශනා පැත්තේ නැති අය ඒක ආත්ම தත්ත්ව හැටියට ග්‍රහණය කරනවා. ඒක නිසා සංසාරී තවදුරටත් පරිකේවෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන්නේ ඒක ලෞකික தත්ත්වයක්. ධානයේ ලෞකික தත්ත්වයක්. ඒක සංඛතයි. හදාගත්තු දෙයක්. કૃත්‍රිම දෙයක්. නමුත් බුදුරජාණන් වහන්සේ ඒකෙන් කරන්නේ මධ්‍යම ප්‍රතිපදාව තුල තියෙන ඒක උපකාර කරගන්නවා. අන්න අර විදියට විසිරලා තිබෙන සාමාන්‍ය හිතට අහුවෙන්නේ නැති පංච උපාදානස්කන්ධය එක්තැන් කරලා දෙනවා. එක්තැන් කරගත්තට පස්සේ ඒක ආත්ම தත්ත්වයක් හැටියට නෙවෙයි ඊට පස්සේ හරකන්නේ. සංස්කාර හැටියට. අන්න ඒකයි විශේෂ බෞද්ධ වචනේ. ඒව සංස්කාර සකස් කිරීම ගොඩක් හැටියට තේරුම් ගන්නවා. ආත්ම தත්ත්ව හැටියට නෙවෙයි. ඒකයි අර භික්ෂුව ඇහුවේ. මේ මේ කොහොමද මේ සම්මර්චනය කරන්න කියලා. බෞද්ධ භික්ෂුව නිවන් බලාපොරොත්තු වෙන භික්ෂුව ධානයේ දිහා බලන්නේ මේ විදියට. සංස්කාර සම්මර්ෂණය කළ යුතු මෙනෙහි කළ යුතු ආකාරය විදර්ශනාවට නැගිය යුතු ආකාරය ඊටත් අදාළ උපදේශ සූත්‍රයන් ඇතැම් සූත්‍රවල තිබෙනවා. විශේෂයෙන් මොන්න දැන් කියාපු ධ්‍යාන පාද කරගන්න ආකාරය. ඉතින් ඒ න්‍යාය බුදුරජාණන් වහන්සේ දක්වපු එක ඊටාම කෙටි වාක්‍යකින් ඇතැම් තැනක දක්වනවා. නිස්සාය නිස්සාය ඕඝස නිත්තරණ. නිස්සාය නිස්සාය කියලා දෙවරක් කියන්නේ යම් කිසි දෙයක් උපකාර කරගෙනයි මේ සැඬ වතුරෙන් නිතර වෙන එක පහසු එකක් නෙවෙයි. මොකක් හරි ඕන මේක පහුරක් ඕන බහුර හදාගෙන හරි යන්න ඕන. ඇත්ත වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ ඒකයි පහුර හැටියට දක්වලා තියෙන බුදුරජාණන් වහන්සේ. ඒ පහුර තමන්ම හදාගත්තු දෙයක්. මේ සැඬ වතුරේ නැතර වෙන්න නැවක් නැ පාලමක් නැ තමන්ම කොහෙන් හරි වැල් ටිකක් දී ටිකක් එකතු කරගෙන පහුරක් බැඳගෙන අත් දෙකෙත් පිහිට කරගෙන මේ පහුරේ තල්ලු කරගෙන ගිහිල්ලා තමයි ඈතර වෙන්නේ. අන්න ඒකම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. අන්න සම්මාදිට්ඨිය පෙරටු කරගෙන හරියට සම්මා සමාධිය ඇටියට අන්න භික්ෂුව එතකොට ඒ සමාධියයි අන්තිමට තමන්ට නිවනට උපකාරන. අරියෝ සම්මා සමාධිය කියලා කියන්නේ ඒකයි. ආර්ය සම්මා සමාධිය. ඒ සාමාන්‍ය සමාධිය ආර්ය සමාධියටපත් කර ගැනීමට නම් අන්න විදර්ශනාව අවශ්‍ය වෙනවා. ඒ විදර්ශනාව කරන ආකාරය ඊළඟට දක්වලා තියෙනවා. ඒ වගේම අපි තව පැත්තක් කියමු. දැන් ඔය බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා නිවන බලාපොරොත්තු වෙන කෙනෙකුට තුන් ආකාරයකින් නිවනට ළඟ වෙ යැයි බව. ඒක දක්වන්නේ මෙහෙමයි. සමත පුබ්බංගම විපස්සනං භාවේති. විපස්සනා පුබ්බංගමං සමතං භාවේති. සමතංච විපස්සනංච යුගනද්ධම් භාවේති. එන් කියන්නේ ඇතැම් කෙනෙකුට පුළුවන් සමතිය පෙරටු කරගෙන විදර්ශනාව වඩන්න. දෙවෙනි කෙනෙක් තව කෙනෙකුට පුළුවන් විදර්ශනාව පෙරටු කරගෙන සමතිය වඩන්න. ඒ ටිකට අදාළ ඒවා අපි ගන්න කිව්වනේ. ඒ සමතේ පිටලා විදර්ශනාව වඩන්න, සමතේ විදර්ශනාව පිටලා ගන්න. ඊළඟට තුන්වෙනි කාරණේ කියන්නේ යුගනද්ධ කියලා කියන්නේ පින්නතුනේ දැන් ඔය නඟුලක බැඳ ගවයින් දෙන්න. ඉස්සරහට යනකොට එක්කෙනෙක් ඉස්සරහට අඩිය දෙනකොට අනිත් ගවයත් ඒකට අනු අඩිය තියන්න එපා. යුගනද්ද කියලා කියන්නේ අන්න එකට බැඳ ගවයින් දෙන්නෙක් වගේ සමතයයි විදර්ශනාවයි යන්න ඕන. එහෙමත් කරලා පුළුවන් නිවන් දකින්න. ඉතින් ඒක ඔය විස්තර කරන්නේ මෙහෙම. මොන්නේ යම්කිසි භික්ෂුවක් පළවෙනි ධ්‍යානයට සම්වැදිනවා. ධ්‍යානයෙන් නැගිටලා ඉවර වෙලා ඒක විදර්ශනාවට නගනවා. විදර්ශනාවට නගන ආකාරයත් ධර්මයේ දක්වලා තිබෙනවා. ඔය ත්‍රිලක්ෂණය කියලා කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය එතෙන්ම අවස්ථාවල බුදුරජාන් වහන්සේ 11 ආකාරයකට දක්වනවා මේ තුනම 11ක් හැටියට. එතෙන්ම අවස්ථාවල 18ක් 40ක් ඔය ආදී වශයෙන් විවිධාකාරයේ මේ බුද්ධලෙන්ට මේ ත්‍රිලක්ෂණය වැටහෙන ආකාරයෙන් බුදුරජාන් වහන්සේ දක්වලා තිබෙනවා. ඉතින් 11 ආකාරයේ නිරන්තරයේ සූත්‍රවල සඳහන් වෙනවා. බොහෝ අවස්ථාවල අපි මේ පින්වතුන් මතක් කරලා දුන්නා. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අභතෝ ආබාධතෝ පරතෝ පලකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ. ඒ කියන්නේ ඒ ධානයෙන් නැගිටලා ඉවරලා ඒ ධානයට අදාළ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒවා. ඒකට කියන්නේ යදේව තත්ත්ව රූපගතං. ඒ ධ්‍යානයට අදාළව තිබුණු රූප කොටස, වේදනා කොටස, සංඥා කොටස, සංස්කාර කොටස, විඥාන කොටස දිහා ආපහු හැරිලා බලලා ඒවා සම්මර්ජණය කරන මෙනෙහි කරනවා. කොහොමද මෙනෙහි කරන්නේ? නිත්‍ය හැටියට, ආත්ම හැටියට නොවේ. අනිත්‍ය වශයෙන් මේ තෝතෝ කියලා කිව්වේ ඒ වශයෙන් කියන එකට. ඒ බලන ආකාරය අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්, අච දුක්ඛතෝ ඊනට රෝගතෝ. අනාත්ම කියන එක අගට එන්නේ. අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, රෝගයක් හැටියට, දුකක් හැටියට, රෝගයක් හැටියට, අනිත්‍යතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, ගඩක් හැටියට, තුවාලයක් ගඩක්, අගතෝ, ව්‍යසනයක් හැටියට, ආබාධතෝ, ආබාධයක් හැටියට, පරතෝ, තමාගේ නොවන දෙයක් හැටියට, අනුන්ගේ දෙයක් හැටියට, පළවකතෝ, බිඳින දෙයක් හැටියට, ශූන්‍යතෝ, හිස් දෙයක්, පුස් දෙයක් හැටියට, අනාත්ම, අනත්තතෝ, අනාත්ම දෙයක් හැටියට, අන්තිමට තියෙන්නේ අනත්තතෝ. ඉතින් ඔන්න ඔය 11 ආකාරයකට සම්මර්ෂණය කරන්න ඕන. ඒකයි විදර්ශනාවට නැගලා කියන්නේ. ඊනාට පළවෙනි ධ්‍යානෙන් නැගිටලා ඒක කරලා ඉවරලා දෙවෙනි ධ්‍යානෙට සම්වැදිලා ඒත් නැගිටලා අර විදිහට දෙවෙනි ධ්‍යානයත් සම්මර්ෂණය කරනවා. ඉතින් ඔහොම කරනවා කිරීම තුලින් ඇතම් කෙනෙකුට ඒක රහත් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අනාගාම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් යම් යම් ඉදිරි මාර්ග ඵලවලට යන්න පුළුවන්. ඔන්න බුදුරජාණන් දක්වන ක්‍රමය. ඉතින් ওই විදිහට සමථයත් විදර්ශනාවත් එකිනෙකට ඈඳලා යන හැටියට යුගනද්ද හැටියටත් බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඉතින් මේ හැම එකෙන්ම අපි තේරුම් ගන්න ඕන ඇත්ත වශයෙන් බුදුරජාණන් වහන්සේ ලෝකෙ ඉදිරිපත් කළ විශේෂ පණිවිඩය තමයි විදර්ශනාව. නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ පටිච්ච සමුප්පාද කියන එකේ මූල ධර්මය අනුව, ඒ වගේම මධ්‍යම ප්‍රතිපදාව. මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක ඉතාම පුළුල් දෙයක්. අපි මේ ඇතම් කෙනෙක් හිතනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එකෙන් ඔක්කොම සම්පූර්ණයි කියලා. නමුත් ඊදාකාරයෙන් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම එහිම ප්‍රතිඵලයක් වශයෙන් ඒක මුළු මහත් ධර්මයේ පුරා පැතිරලා තිබෙනවා ගැඹුරු අන්දමින්. ඒක ඇත්ත වශයෙන් පටිච්චසමුප්පාද ධර්මයේ තුලිනුයි ඒක මේ මධ්‍යම ප්‍රතිපදාත්මක ගතියේ ඉන්නේ. මොකද හේතුප්‍රත්‍යයන් උඩයි යමක් ඇති වෙන්නෙත් නැති වෙන්නෙත්. ඉතින් ඒක නිසා අන්න බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම සිත තැන්පත් කරගන්න ආකාරය ප්‍රකාශ කරනවා. ඒ තැන්පත් කරගත් හිත අර විදිහට ග්‍රහණය කරන්නේ නැහැ, උපාදාන වශයෙන් ග්‍රහණය කරන්නේ නැහැ, අර අන්‍යාගමිකෙන් කළා වගේ. ඒක ආත්ම tattvයක් හැටියට. ඒ වගේම ධානයක් තුල තිබෙන්නේ යම්කිසි අලෞකික සැපයක්. සාමාන්‍ය ලෝකයට නොදැනෙන පුදුම අන්දමින් සැපයක් ඒ ඇතුළතින් විඳින්නේ ධානලාභියා. ඉතින් මේ සාමාන්‍ය බොහොම පහසුයි ඒක තුල Tamanට මේක විසම විශේෂ ආත්ම tattvයක් මේක. එහෙම නැත්නම් ඒක ගැන අනියම් සතුටක් ඇති කරගන්නවා. මේක තමයි ආත්ම tattvය කියලා, මේක සදාකාලිකයි කියලා. ඒක බුදුරජාණන් සික්ලේශයක් හැටියට දක්වනවා. එතකොට ඒක නිසාම තමයි මේ බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරන්නේ ධානිය අධ්‍යක්කට දුටුවට කමක් නැහැ. ඒ ධාන සුඛේ ගැලින්න එපාය. ධාන නිකාන්ති කියලා කියන්නේ ධානයට තියෙන පමණට වැඩිය ඇල්ම. ධානය ඇත්ත වශයෙන් ditthadham sukha vihara කියලා කියන ඒ දිනදා සප විරණය සඳහා ධානලාභියා යම්කිසි ඔය සද්ද ඇහෙනකොට කාමරේ වහලා බුදිය ගන්නා වගේ යම්කිසි ඒ සමාධිය එදිනදා ඒ ධාන පුරුදු කළ කෙනාට ditthadham sukha vihara වශයෙන් සපයක් ලබන්න පුළුවන්. නමුත් ඒක අනියම් විදියට ඒක පමණට වැඩිය බදා ගැනීම තුලින් සසරින් මිදීමේ අවස්ථාව නැති කරගන්න එපා කියන බුදුහරජාණන් වහන්සේ දක්වනවා. ඒකයි ඒ ධාන නිකාන්තිය කියලා කියන්නේ ධානයට තියෙන අනියම් මැල්ම ඉවත් කරලා, ඒ තුල මාන්නේ ඇති ඉවත් කරලා තේරුම් ගන්නවා මේකත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි, මේක සදාකාලික නෑ. මේක ඊළඟට අන්න එකටයි මේ සම්මර්ෂණය කිරීම කියලා කියන්නේ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දැකීම තුලින් ඒවා කියන්නේ කලකිරිලා අන්තිමට කරන්නේ මොකද්ද? ඉන්න බුදුරජාණන් දක්වනවා එහෙම විදර්ශනාවට නගලා ඒ පංච උපාදානස්කන්ධයෙන් සිත මෑත් කරගෙන, සිත මෑත් කරගෙන එතන ඊළඟට දක්වන අමතාය ධාතු කියලා කියන්නේ අමෘත ධාතුව හැටියට ධර්මයේ දක්වන්නේ එක පාඨයකට තියෙනවා. නිවන හඳුන්වන ඒකම උපසමානුස්සති හැටියට දක්වනවා. මේ පින්නතුන්ට කලින් නොයෙකුත් ආකාරයෙන් අහන්නත් ලැබිලා ඇති. ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියන පාඨයෙන් දක්වන්නේ නිවන. මේක ශාන්තයි, මේක ප්‍රණීතයි. සියලු සංස්කාර සංසිඳීම, සියලු උපදීන් මේ පංච උපාදානස්කන්ධයම, මේ උපදීන් අතහැර දැමීම, ඊළඟට තණ්හාව ක්ෂය කිරීම, විරාගය නොවැල්ම, නිරෝධය නැවැත්ම, නිවීම කියන අන්න ඒකට හිත යොදනවා. එතකොට අරවයින් අර පංච උපාදානස්කන්ධය පිළිබඳ ඒ ධ්‍යාන නැගිට ධ්‍යානයට ආයිත් ඇල්ම ඉවත් කරලා ඒක උපකාර කරගෙන විදර්ශනාව වඩලා නිවනට හිත හරවනවා. අපි මේක සමහර විට මේ බුදුරජාණන් වහන්සේ දුන්න උපමාවක් නේ. මේ පින්නතුන්ට ඔය කාරණේ පැහැදිලි කරන්න දෙන ගොඩේ උපමාවක් කිව්වොත්, දැන් මේ පින්නතුන් දන්න ගොයම් කපනකොට ගොයම් අහුර වාහමතින් ගොයම් පඳුර අල්ලනවා. අල්ලලා දෑකැත්තෙන් කපනවා. එතකොට අල්ලන්නේ කපන්නයි, ගොයම් පඳුර අල්ලන්නේ කපන්නයි. අන්න ඒ විදිහට හිතා ගන්න ඕන. ධානයට හිත දාන්නේ මේකට විදර්ශනා යොදලා මේකෙන් හිත මුදා ගන්න. මේ පංච උපාදානස්කන්ධේ විසිරිච්ච සංස්කාර සාමාන්‍ය ප්‍රඥාවෙන් අධිකායට පුළුවන් වුණත් සාමාන්‍යයෙන් අපහසුයි විසිරුණු පංච උපාදානස්කන්ධයේ විදර්ශනාවට ලක් කරන්නේ. නිසා අන්න බුදුරජාණන් වහන්සේ ධානය එතෙන්දි උපකාර කර ගන්නවා. නමුත් ඒක සම්මාදිට්ඨිය තුලින් ගන්න ඒ සම්මා සමාධි tattya යන ඒ ත්‍රිලක්ෂණය යෙදුවට පස්සේ තමයි එයින් හිත මෑත් කර ගන්න පුළුවන් වන්නේ. ඉතින් අන්න එකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේවා ඒකාන්ත වශයෙන් අන්තගාමී හැටියට සමතේ විතරක් අල්ලගන්න එක හරිනේ, විදර්ශනා විතරක් අල්ලගන්න එක හරිනේ. බුදුරජාණන් වහන්සේගේ වචන ටික විරුද්ධයි. හැබැයි ඇතැම් අවස්ථා බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා පඤ්චේන්ද්‍රිය කියන එක ඉන්ද්‍රියන් අතර අග්‍ර නිසා. ඉන්ද්‍රියන් කියලා කියන්නේ මේ ඇස් කන් ආසාදිය නෙමෙයි, අපි සාසනික ධර්ම ගැන කතා කරනවා නම් සද්ධා විරිය සති සමාධි පඤ්ඤා. ඒකට සද්ධා විරිය සති සමාධි පඤ්ඤා. ඕවා ඔය ඉන්ද්‍රිය ධර්ම හැටියට දක්වන්නේ මොකද? මේ ඇතැම් පුද්ගලයන් සංසාරයේ එක එක පැති වලින් දිනු වෙලා ඉඳලා ඇතැම් අය සද්ධාවෙන් අධික අය වක්කලිය ආදී අය. ඊළඟට ඇතැම් අය සෝනාදීන් වීරිය දිනු කරලා තියෙනවා. ওই විදිහට ඇතැම් අය ඉන්නවා සංසාරයේ එක එක පැත්තෙන් ඒ සංසාරයේ දිනුකම් තියෙනවා. ඒක බුදු ඇසටයි පේන්නේ. සාමාන්‍ය පුද්ගලයා ලකුණු දාගන්න අරකයි මම අයිති ප්‍රඥා ගණයට කියලා. ඒක නිසා බුද්ධ වචනයට අනුව අර මුල් කාර්ය මුල් එක කිව්වා වගේ දිනචරියාව සකස් කරගත යුත්තේ. ඒක තවත් පැහැදිලිව දක්වන භික්ෂුවගේ දිනචරියාව දක්වන තැන සීලේසු සීල් පිරිසුදු කරගෙන ඊළඟට අජ්ජත්තං චේතෝ සමතං අනියුත්තෝ නිරන්තරයෙන් සමතෙහි යෙදෙමින් ඊළඟට අනිලාකත ඥානෝ ඥානාදී වඩමි විපස්සනාය සමන්නාගත්ෝ විදර්ශනාවෙන් සමන්විතව ගෘහේතා ශුඤ්ඤාගාරාණං පාළු ගෙවල් පිළිබඳව ඒවා ගැන ඇල්ම ඇති කරගන්නේ ඒවා වාසය කරන්නේ කියලා අන්න සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ ළඟ ආවහතරට දීපු අනුශාසනය. ඒක අනුව ඒ දෙකම වැඩෙන ආකාරයට සමතන් අනුයුන්ජෙය කාලීනික විපස්සනං කියන ඒ උපසේන ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ බුද්ධ වචනයමයි. අවස්ථානුකූලව සමතේ වඩන්න ඕන, අවස්ථානුකූල විදර්ශනා වඩන්න ඕන. අවස්ථානුකූල කිව්වේ ඇත්ත වශයෙන්ම මේ පින්නතුන්ට ප්‍රායෝගික වශයෙන් බලනවා නම් දන්නවා හිත සමාධිමත් කරගන්න විශේෂයෙන් ආනාපාන සති භාවනාව ආදියට නිහඬ පරිහසරයක් අවශ්‍යයි. ඉතින් ඒක නිසා දවසේ වටිනාම නිහඬ කාලය අන්න සමාධිය සඳහා යොදනවා. විදර්ශනාවට ඒ තරම්ම එහෙම බාධකයක් එන්නේ නැහැ. ඒක සිතිවිලි විතරක් ඔස්සේ යන එකක් නිසා. ඉතින් ඔන්න ඔය දෙක එකට එකක් උපකාර කරගෙනයි මේ ගමන යා යුත්තේ. ඊළඟට දැන් අර කලින් කිව්ව ආකාරයට මේ සමතය මේ සම්බුද්ධ ශාසනයෙන් සමතයට ලැබෙන තැන මොකද්ද? විදර්ශනාවට ලැබෙන තැන මොකද්ද කියන එක පැහැදිලි කරගන්න පුළුවන්. වටිනා සූත්‍ර දේශනා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ එක් අවස්ථාවක ඒත් හොඳ උපමාවකි, ගැඹුරු උපමාවකි. දැන් අර අපි ප්‍රකාශ කළානේ අර එක් එක් ධානය නැගිටලා 11 ආකාරයකින් අනිත්‍යතෝ දුක්ඛතෝ ආදී වශයෙන් සම්මර්ශණය කිරීම තමයි විදර්ශනාවට නැගීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙන්න මෙහෙම උපමාවක්. යම්කිසි දුනු ආයෙක් හෝ දුනු ආයෙකුගේ අත වැසියෙක් හෝ පින පුරිස කියලා කියන්නේ තනකොළින් හදාපු මිනිහ පඹයෙක් කියලා කියමු. තනකොළ ආදීන් පිරිදු වලින් ඔය මිනිස්සු පඹය හදනවනේ. පඹයෙක් හෝ මත්තිකා පිණ්ඩම් කියන්නේ මැටි පිඬ. එතකොට පඹයෙක් හෝ මැටි පිඬක් ආශ්‍රය කරගෙන දුනු ආයෙක් දුනු ශිල්පය පුරුදු කරනවා. ඒ කියන්නේ දැන් ඉලක්ක පුවරුවක් හැටියට යොදනවා අර පඹය හරි මැටි පිඬ. එහෙම අභ්‍යාසය කරලා යම් දවසක සෑහෙන පමණට දක්ෂ වුණාට පස්සේ කරන ටිකක් දක්වන යෝධා ජීව වර්ගයේ කියන එක්තරා කොටසක තියෙනවා. යෝධා ජීව කියලා කියන්නේ පින්වතුනි මේ ආරක්ෂාවක් හැටියට යුද්ධය කරන කෙනා. ඉතින් මේ අපි හිතමු හොඳ දුනු ආයෙක්. ඒ දුනු ආයාගේ රස්සාව ඒ යුද්ධයේ විදීමයි. ඉතින් ඒ තැනැත්තා අර විදියට පුහුණු වෙලා ඒ තමන්ගේ දක්ෂතාව ඔප්පු කරන අවස්ථාව බුදුරජාණන් වහන්සේ දක්වන්නේ කොහොමද? අර විදියට මැටි පිඬට හරි පොඹයට හරි විද ඉඳලා යම් අවස්ථාවක දුරේ පාති කියන වචනය යොදනවා. මේ දුනු ආයට පුළුවන් හුඟක් ඈතට විදින්න, ඈත ඉලක්කයකට විදින්න පුළුවන් වෙනවා. දුරේ පාති. ඒ පළවෙනි දක්ෂතාව. ඊළඟට අක්ඛණ වේදී කියලා වචනයක් කියනවා. අක්ඛණ වේදී කියලා කියන්නේ පින්නතුනි අකුණු එළියෙන් විදීම. මේ පින්නතුන අහලා ඇතිනේ පැරණි ওই දුනු ආයන්ගේ දක්ෂකම දක්වන්නේ. අකුණු එළිය විදින වෙලාව බලලා මෙනිකක් තියාල අශ්ව ලෝමයක් පලනවා කියලා කියනවා. ඒ තරම් මහ පුදුම දෙයක්. නමුත් අකුණු එළිය වෙලාවටම හරියට මේ විදින එකත් පවා ඊටම දුෂ්කර එකක්. නමුත් ඒකත් කරනවා. අක්ඛණ වේදි. දෙවෙනි දක්ෂකම ඒ දුනු ආයලු. තුන්වෙනි දක්ෂකම මොකද්ද? මහතෝ කායස පදාලේතා. මහ විශාල ශරීරයක් උනත් පලනවා. හරියට එල්ල ඉලක්කය බලලා විද්දොත් සමහර විට ලොකු කයක් ලොකු ශරීරයක් උනත් පලලා දාන්න පුළුවන්. අන්න ඒ දුනු ආයගේ දක්ෂකම. ඕක සම්බන්ධ කරනවා මෙන්න මේ විදර්ශනා භාවනාවට පුදුමන්දමි. ඒ කියන්නේ දැන් අර කිව්වනේ 11 ආකාරයකින් මෙනෙහි කරනවා කියලා ත්‍රිලක්ෂණය වශයෙන් තවත් 11 ආකාරයක් තිබෙනවා. අන්න ඒ විග්‍රහයයි එතෙන්දි දක්වන්නේ අර දුරේ පාති කියන එක. මේ පින්නතුන් කල්පනාවෙන් යහුම්කම් දෙන්න මේ හරිය ටිකක් සංකීර්ණ වෙන්න පුළුවන්. නමුත් සම්සුන්ව ඇහුවොත් තේරෙන්න පුළුවන්. දූරේ පාති කියලා බුදුරජාන් වහන්සේ පළමුනි දක්ෂතාවය හැටියට දක්වන්නේ ඒ දුනුවාට ඈතට විදින්න පුළුවන් කියන කෙනෙක් තීරුම් කරන්නේ මෙහෙමයි. අර පංචපාදානස්කන්ධයම තවත් වෙනත් 11 ආකාරයකින්. ඒක 11 ආකාරය මොකද්ද? මේ පංචස්කන්ධය කියන එක ස්කන්ධ කියලා කියන්නේ ගොඩනේ. මෙන්න මේ ගොඩ කියලා මේකට ව්‍යවහාර කරන්නේ මක් නිසාද කියන එකත් බුදුරජාණන් වහන්සේ පහදලා දීලා තියෙන ඇතැම් අවස්ථාව. මේක ගොඩක් වෙන්නේ කොහොමද? ඒ ගොඩ හැටියට දක්වන්නේ 11 ආකාරයකින්. අතීත අනාගත පච්චුප්පන්න. අතීත අනාගත පච්චුප්පන්න කියන එතන තුනක් තියෙනවා. අජ්ජත් බහිද්ද ඇතුළත සහ පිටත. ඕලාරිකං සුකුමං ගොරෝසු සාසියුම්. හීනං පනීතං. හීනං වා පනීතං වා. පහත් හෝ උසස්. යං දුරේ සම්ති කේවා. දුර හෝ ළඟ හෝ. එන්න එතකොට මේ එක එක ස්කන්ධයක්. රූප හෝ වේවා, වේදනා හෝ වේවා, සංඥා සංඛාර විඥාන හෝ වේවා. මේ අපි අල්ලගෙන ඉන්න ගොඩවල්. ඔන්න ඔය 11 ආකාරයට අයිති වෙන්නේ. දැන් මේ පින්නතුන් මේ රූපය කියලා කියන්නේ ඔය තියෙන ටිකට විතර නෙවෙයිනේ. සාකූල දාගෙන ඉන්න එහෙමනම් ගෙදරවල තියාගෙන ඉන්න පින්තූරත් ඒක මගේ කියලා කියනවා. ඒ අතීතගත් එක. අනිත් අය පිළිබඳවත් එහෙම. ඉතින් ඒක අතීත අනාගත පච්චුප්පන්න අනාගතයේ තියෙන රූපයත් හිතේ තියෙන ඔය සැරදෙන වෙලාවල් වල ගන්නවනේ. දැන් මම කොහොමද ඇහිටීද මම මේක සැරදෙන වෙනකොට. ඉතින් ඒ අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්තං බහිද්දව ඇතුළත වෙන්නත් පුළුවන්, තමා පිළිබඳ වෙන්නත් පුළුවන්, අනිත් අයගේ රූප වෙන්නත් පුළුවන් තමන් අල්ලගෙන ඉන්නේ. ඊළඟට මේ රූපය ගැන කියනවා නම් මේ තේරුම් කරලා දෙන්න. අජ්ජත්තං බහිද්දව ඕලාරිකං සුකුමං රළු එකක් වෙන්න පුළුවන්, සියුම් එකක් වෙන්න පුළුවන්, හීන පහත් එකක් වෙන්න පුළුවන්, උසස් එකක් වෙන්න පුළුවන්, දුර එකක් වෙන්න පුළුවන්, ළඟ එකක් වෙන්න. ඔය එක එක ස්කන්ධයක් ඔය 11 ආකාරයකට බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. එයින් පෙන්නු කරන්න යන්න අර එක එක ස්කන්ධයක් පරිපූර්ණ වශයෙන්. මේ ඔක්කොම 11ට තියෙනවා. අන්න ඒකයි මේක ධූරේ පාටි කිව්වේ. එතකොට අර දුනු ආයට අර විදිහට ත්‍රිලක්ෂණයට අනුව 11 ආකාරයකින් මෙනෙහි කිරීම තුළින් ඒ ලැබෙන දක්ෂතාව කෙලවර වෙන්නේ කොහොමද? අන්න එතෙන් දීලාට දක්වන විශේෂ දෙයක්. අර කියාපු 11 ආකාරයෙන් මෙනෙහි කරන මෙනෙහි කරන්නේ කොහොමද? බුදුරජාණන් දක්වන්නේ අනාත්ම වශයෙන්. නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්ත. නේතං මම කියලා මේ මගේ නොවේ. නේසෝ හමස්මි කියන්නේ මේ මම නොවේ. මම නොවේ. එහෙම නැත්නම් නමේසෝ අත්ත මේ මගේ ආත්මය නොවේ. ඔන්න කෙලින්ම අනාත්ම දෘෂ්ටිය. ඒක තමයි දුරට වදීනවා කියලා කියන්නේ. අර කරපු අභ්‍යාසයේ අවසාන ප්‍රතිඵලය අර ඊතලේ හුඟක් ඈතට විදිනවා කියලා කියන්නේ ඔන්න පංච උපාදානස්කන්ධයේ සම්පූර්ණයෙන්ම පරිපූර්ණ වශයෙන්ම අල්ලලා මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ කියලා දකින්න පුළුවන් අවස්ථාවේදී තමයි මාර්ගඵල අවබෝධය ලබන්නේ. මේකයි අර ධූරේ පාති කියන්නේ. ඔන්න ඊළඟට ඒකේ අනිත් පැත්ත ඊළඟ එක කියවෙන්නේ අක්ඛණ වේදී කියලා කියන්නේ මොකද්ද? විදුලි එළියෙන් විදීමේ දක්ෂතාව උපමා කරන්නේ බුදුරජාන් වහන්සේ චතුරාර්ය සත්‍ය විනිවිද දැකීම. අර කියාපු දුනු ආයගේ ශිල්පය තුලින් එහෙම නැත්නම් ඒක මේ කියන උපමාව තුලින් උපමේයයක් මේ පින්නතුන් හිතන නගා ගන්න. අර භික්ෂුව අර විදිහට අවස්ථාවක සමාධිය උපකාර කරගෙන වඩන විදර්ශනාව තුලින් මාර්ගඵල අවස්ථාවේදී අවබෝධ කරගන්නේ චතුරාර්ය සත්‍යයයි. මේ පංච උපාදානස්කන්ධයම දුකයි. මේක යට තණ්හාවයි. තණ්හාව නැති වුණාම නිවනයි. ඊළඟට ඒකට මාර්ගය එතකොට ඊබේම සකස් වෙලා ඉවරයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් මේ ටික කියන්නේ. ඔන්න ඒ ටික එතකොට ඒ චතුරාර්ය සත්‍ය විනිවිද දැකීමයි. විනිවිද දැකීමයි. එතන අර ක්ෂණයක වෙන දෙයක් එක බොහොම පොඩි මාර්ග ක්ෂණය කියන ඉතාමත් සියුම් මන්දමින් අය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ මාර්ගාංග අටම එක හිතක පහළ වෙන ඉතාමත්ම ප්‍රබල සමාධියක්. ඒකයි එතන අක්ඛණ වේදී කියලා කියන්නේ විදුලි එළියෙන් පිදින වගේ එකක් ඒ හපංකම දෙවෙනි හපංකම. ඊළඟට මහතෝ කායස පදාලේතා අර දුනු ආයගේ තුන්වෙනි හපංකම මොකද්ද? විශාල ශරීරයක් උනත් බලන්න පුළුවන් මේ ඊතලේ පොඩි ඊතලේ උනාට හොඳට එල්ලේ යල්ල ඉලක්ක යල්ලලා විද්දනා. ඒක මහතෝ කායස පදා ලොකු කයක් පලනවා කියන එක දක්වන්නේ මොකද්ද? බුදුරජාණන් ඒකට උපමා කරන්නේ මේ අති විශාල මේ මහා විශාල අවිද්‍යාව පලන දාන. අවිද්‍යාව නැමැති මේ අඳුරු කඳ පලනවා. අවිද්‍යාව නැමැති අඳුරු කඳ පනා දැමීම තමයි අන්න අර තුන් එහි අපංකම්. ඒ ඔක්කොම කරන්නේ අර ධානය උපකාර කරගෙන. ඉතින් මෙන්න මේ උපමා වාසින් අපි තේරුම් ගන්න ඕන අර අන්‍යාගමිකින් ආත්ම තත්වයක් හැටියට ගත්ත මේ ඥාණය බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ මොකටද? පඹයෙකුට, මැටි පිඬකට. ඒකට නිග්‍රහ කළ යුතු අන්දමට නෙවෙයි, නමුත් පාවිච්චි කරන්න වෙනවා. විදර්ශනාව සඳහා යොදා ගන්න පඹයෙක්, මැටි පිඬක් කියලා හිතා ගන්න. ඉතින් ඥාණයම ලොකුවට අරගෙන ඇතම් කෙනෙක් විදර්ශනාව පස්සට දාන අයත් ඉන්නවා. කල්පනා කරන්න ඕන බුද්ධෝත්පාද කාලයක තුල විදර්ශනාව යගේ. ඒක නිසාමයි බුදුරජාණන් වහන්සේ අර පඤ්චේන්ද්‍රියේ වටිනාකම ප්‍රකාශ කරලා තින්නේ. පංචේන්ද්‍රිය අනිත් ඔක්කොම ඉන්ද්‍රියන්ට අග්‍ර වෙනවා. අපි අර කිව්වා කලින් ලකුණු දාගන්න යන්න එපා කියලා. නමුත් ඇතැම් අවස්ථාවල අපි මේ පැයක් තුළ මේ ඔක්කොම කියන්න බෑ. කලාතුරකින් නැත්නම් කෙනෙක් අර විදිය විශේෂ ධ්‍යාන ශක්තියින් නැත්නම් එහෙම නැත්නම් අවම ධ්‍යාන ශක්තිය තුලින් අර කියාපු ප්‍රත්‍යක්ෂය ලබනවා. නමුත් කෙනෙක් මේ හිතන්න නරකයි. අදම් බාහ්‍ය ආදීන් ගැන මේ පින්නතුන් දන්නවා. හිතන්න නරකයි බාහ්‍ය දාරුචීරිය ආදීන්ට සමිත ශක්තියක් නැහැ කියලා. අතීතයේ වඩලා තියෙනවා. ඒ සුදුකම ඇතුලේ තියෙනවා. ඒකයි ඒකට අමුතුවෙන් වඩන්න දෙයක් නැත්තේ. ඒක අපිට තේරුම් ගන්න බෑ. වැඩේට කර දීලායි තේරුම් ගන්න වෙන්නේ. නමුත් අන්න බුද්ධ වචනේ සාමාන්‍ය රීතිය අනුව අපි කවුරුත් සමතියත් වඩන්න ඕන, විදර්ශනාවත් වඩන්න ඕන, එහෙම නැත්නම් දෙකේකටම වඩන්න ඕන. ඒකයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් අන්න අර මැටි පිඬේ උපමා විතරමත් ප්‍රබල වටිනා කාරණයක් අපිට මේ ශාසනීය සමාධියට ලැබිච්ච තත්ත්වය. මොකද බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා පංච උපාදානස්කන්ධයේ ඥානීය අවස්ථාවේදී පවා ඉහළම ධානයේ පවා ඒක අනිත්‍යයි අනිත්‍යං සංඛතං පටිච්චසමුප්පන්නං අනිත්‍යයි හදාගත්තු අටවාගත්තු දෙයක් සකස් කරගත්තු දෙයක් ඒකයි සංස්කාර කියලා කියන්නේ. ඒකයි මේ සංස්කාර වලින් සකස් කරගත්තු දෙයක්. ඒක නිසා ඒ සංස්කාර අනිත්‍ය නම් සකස් කරගත්තු දෙයක් අනිත්‍යයි. ඒකට ධානය සමාහිත ඒව කල්ප ගණන් තිබිලත් අන්තිමට ඒක බ්‍රහ්ම ලෝක ගිහිල්ලා ඒ ආය බහු කරක ඇවිල්ලා එනවා. ඔන්න ඕකයි. එතකොට ඒවා ඔක්කොම ලෞකිකයි. ඒව ලෞකිකයි. නමුත් විදර්ශනාවෙන් යන අවසාන කෙලවර නිවන අසංඛත කියලා කියන්නේ ඒකයි. ඒක ලෞකිකයි. එතකොට මේ සංඛාතය උපකාර කරගෙන යන්නේ. සංඛාතය උපකාර කරගෙන අර පහුර උපකාර කරගන්න වාගේ සංඛාතය උපකාර කරගෙන අන්න ලෝකේ නිතර වෙන හැටි බුදුරජාණන් වහන්සේ පුරා. ඒකයි සෝවාන් සකදාගාමි අනාගාමි ආසත් කියලා කියන්නේ. ඔන්න එතකොට තේරුම් ගන්න ඕන මේ සමතියක් විදර්ශනාවක්. සමතය කෙනෙකුට ඒක සම්පූර්ණයෙන් බැහැර කළාද බැ. ඒක උපකාර කරගන්න ඕන. ඒක තුලින් අර විසිරිච්ච හිත එකක වෙනවා. නමුත් ඒකම ඉන්සැලෙන්කටපත් වෙන්න නරකයි. ධානසිකේ ගැලින්න නරකයි. ඊළඟට ඒක උපකාර කරගෙන අර එකතු කරගත්තු ටික විදර්ශනාවට නගලා යම් අවස්ථාවක අන්නාර කිව්ව දුනු ආය වගේ. මේක සාන්තිමටම මේක මේ පංච උපාදානස්කන්ධය නේතං මම නීසෝහමස්මි නමීසෝවත්තා. මෙය මගේ නොවි, මෙය මම නොවිමි, මෙය මගේ ආත්මය නොවි කියලා ඒක හොඳට වැටහුණු අවස්ථාවේ අන්නාර කියාපු පංච උපාදානස්කන්ධෙන් සිත මෑත් කරලා. සිත මෑත් කරලා අන්නාර නිවන කියලා කියන්නේ. නිවන කියන්නේ මොකද්ද? සබ්බ සංඛාර සමත. ඒකට සංස්කාර සමතය කිරීම, සංස්කාර සංසිඳීම. ඊනාට ඒ සංස්කාර තුලින් නැති කරගත්තු මේ උපදි කියලා කියන්නේ මේ වත්තම් රාශිය. අපි මේ අල්ලගෙන ඉන්න පංච උපාදානස්කන්ධ ගොඩ, රූප ගොඩ, වේදනා ගොඩ ආදියම තමයි උපාදාන නමින් හඳුන්වන ඒ උපාදාන ටිකම තමයි අල්ලලා තැන්පත් කරගත්තට පස්සේ ඒවා උපදි නමින් හැඳින්වෙන්නේ. සමහර දේවල් වල අපි එල්ලිලා ඉන්නවා, සමහර දේවල් වල රඳා සිටිනවා. ඒකට එල්ලිලා ඉන්න එකත් අනිත්‍යයි. ඒක කැඩුන හැටි අද වැටෙනවා. රඳා සිටින දේවලුත් අනිත්‍ය බව මේ පිනුතුන්ට අහන්න ලැබෙන දේවල් අහන්න. උපදීන ආදී වත්තම් ඔක්කොම කියලා හිතාගෙන හිටපු දේවල් ඒවා අනිත්‍යයි. කියන්නේ එහෙම එකක් තමයි. ඒකට මේ ධානය කියන එකත් ඒකයි. ධානයෙන් පිරෙහෙන්නත් පහසු වෙන්නේ. නමුත්තර මාර්ගඵල ලබා ගත්තට පස්සේ ඒවා ඒවායින් ලැබෙන ප්‍රත්‍යක්ෂය කිසිසේත් වෙනස් නොවන බවත් විශේෂයෙන්ම මේ භවයෙන් මිදීමට උපකාර වෙන්නේ අවසන අමෘත නමින් හැඳින්වෙන්නේ අමත ධාතු, අමෘත ධාතු කියන දක්වන්නේ දෙයක් නොවේ. මරණින් මතු ජන තැනක් නොවේ, අමුතු ලෝකයක් නොවේ. අන්න අර කියාවෝ හිතේ උපාදානය තුල නම් පැවැත්ම තිබෙන්නේ. උපාදානය නැතුණු තැන පැවැත්මේ නිරෝධය. නිරෝධයයි නිරෝධෝ නිබ්බාණං කිව්වේ ඒකයි. පැවැත්මේ කෙලවරයි. එතකොට මේ සංසාරයේ උපදින්න ලේසි. ලේසි නිසා තමයි මෙච්චර කාලයක් අපි උපදී උපදී මෙරි මෙරි යාවේ. නමුත් අමාරු දේ තමයි මේ ඉපදීම නැති කරගන්න එක. ඉපදීම නැති කරගන්න එකයි අමාරු. ඒකටයි බුදු කෙනෙක් ඕනේ වෙන්නේ. ඒකට බුදු කෙනෙක් පහළ වෙලා මෙච්චර මේ මිනිස්සු වඳින් පුදන් බුද්ධ ශාසනය කියලා කියන්නේ සාරයේ කිව්වේ ඒකයි. සංසාර විමුක්තියයි. එතකොට යම් අවස්ථාවක අපි සංසාර විමුක්තිය කියලා කියන්නේ මුල් පරමාර්ථය අපි අමතක කරනවා නම් එතකොට වෙන්නේ මොකද්ද? අන්නර අඳුරු රාත්‍රියක ශ්‍රීපාදේ නගින්න යන පිරිසකට ශ්‍රීපාද මුදුනේ තියෙන ආලෝකයෙන් නිවුණු අවස්ථාවල. එතකොට මේ පින්වතුන්ට අපි මේ වටිනා මිහිඳු මහරහතන් වහන්සේ විසින් අපට ලබා දුන්න මේ බුද්ධ ශාසනය පිළිබඳව අපි ගැඹුරින් කල්පනා කළා. මේ අවස්ථාවේ ප්‍රකාශ කළේ මේ සම්බුද්ධ ශාසනය ඉතාම ලිහිල් කරගෙන. සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ අර බාහිර ටික පමණක් බුද්ධ ශාසනය හැටියට ඉදපත් කරන සංකල්ප බොහෝ විට රටේ තිබෙන්නේ. නමුත් මේ පින්වතුන් තේරුම් ගන්න ඕන පර්යාප්තිය, ප්‍රතිපත්තිය, ප්‍රතිවේධය කියන තුන එකකට එකක් සම්බන්ධයි. ඒ ප්‍රතිපatti ප්‍රතිවේද ආදීන් තොරුණු හැටි පර්යාප්තිය විකෘත වෙන බව පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ මේ ධර්මය අර සමත විදර්ශනා ආදී තුලින් තමන් ඒ අවබෝධ කරගෙන ඒ තුලින් මේ ධර්මය පිළිබඳ හරි අවබෝධයක් නැත්නම් අර තමන් කටපාඩම් කරගත්තු එක ඊළඟ પરම්පරාවට යනකොට ඒක තවත් විකෘත වෙනවා. මේක හරි එක මොකද්ද වැරදි එක මොකක්ද තේරුම් ගන්න බැරි වෙනවා. ඊළඟට ඒ කණුව යන චින්තන પરම්පරාව සමහර විට මිත්‍යා දෘෂ්ටි වලින් කෙලවර වෙන්නේ. මිත්‍යා දෘෂ්ටි වලින් කෙලවර වෙන්නේ. එතකොට අන්න ඒක තමයි අර කවුළු හඬු බෙරේ වගේ බෙරේ වෙන කෑලි එකතු කරනවා මේකට අන්තිමට බෙරේ බොල්ලඬක්. අන්න ඒක නිසා අපි කල්පනා කරන්න ඕනේ සම්බුද්ධ ශාසනයේ සාරය හරිය තේරුම් අරගෙන අද දින මේ පින්නතුන් තේකට අදාළ වටිනා ශීලයක් සමාදන් වෙලා ඒ ඊට අදාළ බණ භාවනා කරේ මේ සංසාර විමුක්තිය කියන උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා ඉවරක් බලාපොරොත්තු වෙන මේ වටිනා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සඳහා මේ පින්නතුන් තමන් අර කියාපු සීල සමාධි ප්‍රඥා කියන වටිනා ශාසන ධර්මයන් තමා තුළින් දිනු පමු කරගෙන සමත විදර්ශනා දෙකම වඩමි. ගිහි හෝවා පැවිදි හෝවා ඒ මතම මාර්ගයයි. එතකොට ඒ තුළින් මාර්ගඵල ප්‍රතිවේදින් අවසානයේ මේ සංසාර මුක්තිය කියලා උතුම් මමා මහණිවන් සාක්ෂාත් කරගන්න පිණිස මේ දේශනාවට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතකොට මෙතෙක් මේ අපි දේශනා කළ මේ ධර්ම දේශනාව මේ ධර්ම ශ්‍රවණය මේ කුසල සමාදන් වීමට බලාපොරොත්තු වෙනවා. අවිචේසිත අකනිකා දක්වා යම් සත්ව කෙනෙකුට උපිය අනුමෝදන් වීම තුළින් මේ තමන් බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මමා මහණිවන් සාක්ෂාත් කරගනිත්වා තම තමන්ටත් මේ ජීවිතය තුළදීම මේ උතුම් තත්ත්වයන් ලබා ගැනීමට මේ ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ ගාථා කියන්නේ. තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සම්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිති පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිති පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිති පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං දුක්ඛපත්තාය මිදුක්ඛා භයප්පත්තාය ලෝකප්පත්තාදී නිසෝකාන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තාදී දුක්ඛාපත්තාදී නිබ්බා සෝකප්පත්තාදී නිසෝකාන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තාදී දුක්ඛාපත්තාදී නිබ්බා සෝකප්පත්තාදී නිසෝකාන්තු සබ්බේ විපානිනෝ ඉන්නා පුඤ්ඤ කම්මේ මාමි බාල සමාදමෝ සතං සමාදමෝ මොතු යාව නිබ්බාන පත්තියා සද්ධීතියෝ විභජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවේන සදා සොත්ති භවන්තු තේ භවති සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවති සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡති.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.